සෙහාන් සේමසිංහ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 24ක් කාලයක් තියෙනවා.
මූලාසන අනුරට මන්ත්‍රීතුමනි, මම සතුටු වෙනවා චමින්ද විජේසිරි මන්ත්‍රීතුමාට පස්සේ ඒ වගේම නිවාස අමාත්‍යාංශය සම්බන්ධයෙන් අදහස් කීපයක් ප්‍රකාශයට පත් කිරීමට ලැබීම ගැන. විශේෂයෙන්ම මම සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමනි, ගරු අමාත්‍යතුමනි, සජිත් අමාත්‍යතුමනි, ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. ඔබතුමා උදේවරුවේ මේ ගරු සභාවේ සහතිකයක් දුන්නා. අපේ රටේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ඔබතුමාලගේ ආණ්ඩුව වග කියනවා කියලා. ඒ සම්බන්ධයෙන් මේ සභාවට සහතිකයක් දෙද්දී මම ඔබට මතක් කරනවා, මේ දිවයින පත්තරයේ ඉරිදා හෙට නිකුත් වෙන්න තියෙන දිවයින පත්තරයේ 2019 මාර්තු 17 වෙනි ඉරිදා මේ පුවත්පත පැහැදිලිව කියනවා, සවේන්ද්‍ර සිල්වා, ජගත් දයස්, ප්‍රසන්න සිල්වා, චාගි ගාල්ලගේ, කමල් ගුණරත්න, ජගත් ජයසූරිය ආවොත් අත්අඩංගුවට ගන්න ජිනීවා මානව හිමිකම් කොමසාරිස් රටවල් 17කට කියයි. හිටපු බලසේනාධිපතිවරු 6 දෙනෙක් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 67ක් අත්අඩංගුවටගෙන ඔවුන්ට නඩු පැවරීම සඳහා ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් විසින් රටවල් 17කට අනුමැතිය ලබා දී ඇත. ඊට අමතරව මේ 17 වෙනිදා මේ නිවේදනය නිකුත් වෙද්දී ඇමතුමනි, අල් ජසීරා මාධ්‍ය ආයතනය නිවේදනයක් නිකුත් කරන මාර්තු 16/2019 අද දවසේ US bars entry to ICC members probing war crimes in Afghanistan. Mike Pompeo says US will deny visas to ICC members investigating possible war crimes by US troops in Afghanistan. The United States will revoke or deny visa to international criminal court personnel seeking to investigate possible war crimes by US forces or allies in Afghanistan, Secretary of State Mike Pompeo has said. මෙතන අවසන් කරනවා එතුමා, we are determined to protect the American and allied military and civilian personnel from living in fear of unjust prosecution for actions taken to defend our great nation. ඔබතුමාලා ඇමරිකාව ගේන යෝජනාවකට සමානුග්‍රාහකත්වය දක්වද්දී, ඇමරිකාවෙන් ඉවත් වෙද්දී, ඒ වගේම ඇමරිකාව ඒ සඳහා තමන්ගේ ඒ යුද රණවිරුවන්සහ අනිකුත් කණ්ඩායම ආරක්ෂා කරන්න යද්දී ලංකාව ඊට හාත්පසින් වෙනස් දෙයක් කරනෝ. ඇමරිකාව ඉවත් වෙද්දී ලංකාව බ්‍රිතාන්‍ය සමග සමානුග්‍රාහකත්වය දක්වලා මේ මානව හිමිකම් කවුන්සලයට මේ යෝජනාව අරගෙන එනවා. එහෙනම් ඔබතුමා කියපු ඔය ස්වාධීනත්වය ආරක්ෂා කිරීම අලුත් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තියෙන කාරණාව හොඳටම ඔප්පු කරන්න පුළුවන් කාරණාවක් තමයි මේ කාරණාව පදනම් කරගෙනම ඇමරිකාව විසින් අවුරුදු 2කට කලින් සමානුග්‍රාහකත්වය දක්වපු යෝජනාව පදනම් කරගෙනම ඔවුන්ගේ නිවත්වීම සහ ඔවුන් ගන්න පියවර ගැන සලකලා වහාම මේ යෝජනාව රජයක් හැටියට ඉල්ලාස් කරගන්න කියලා අපි යෝජනාවක් කරනවා. මම ඔබතුමාට කිව්වේ ඔබතුමා සහතිකයක් දුන්නා මේ සභාවට. ඒ සම්බන්ධයෙන් ඔබේ සහ ඔබේ රජයේ අවධානය යොමු කරන්න මේක කොච්චර කිව්වත් කිරියල් ඇමතුමාට අවබෝධ කරගන්න බෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ කාරණාව අවබෝධ කරගන්න බෑ. රජයේ ඉන්න විදේශ කටයුතු ඇමති තිලක් මාරපණ මැතිතුමාට මේක අවබෝධ කරගන්න බෑ. අපි දන්නවා හොරද සාක්ෂියට අනුව එක්සත්ජාතික පක්ෂයේ බහුතරයක් මන්ත්‍රීවරු මේ රජය මේ සම්බන්ධයෙන් ගෙන යන ක්‍රියාමාර්ගයට විරුද්ධ වුණාට ඔබතුමාලට කරන්න දෙයක් නෑ. මම මේක මතක් කරේ ඔබ අමාත්‍යංශයට අදාළ නොවුණත් ඒ සහතිකය ඔබ අද ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද දිගින් දිගටම කතා කරපු කාරණාවක් තමයි නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රචාරණ වියදම් සම්බන්ධය. ඒ සම්බන්ධයෙන් අපි දිගින් දිගටම මීට පෙර පාර්ලිමේන්තුව තුලත් ඒ වගේම මාධ්‍ය සාකච්ඡා තුලත් මේ ගැන කතා කරා. හැබැයි අපිට ඒ කාරණාව සම්බන්ධයෙන් පිළිතුරක් නිවාස සංවර්ධන අධිකාරිය මගින් ලබා දුන්නේ නැහැ. ඒකට හේතුව මේ තොරතුරු දැනගැනීමේ පනත හරහා අපි අරගෙන ආපු තොරතුරු. මේකේ කාරණාව තියෙන්නේ දැන් මේක කියද්දි කිව්වා නෑ පහුගිය රජයේ මේ ආකාරයට කටයුතු කරා, එහෙනම් මේක මොකද්ද කියලා. හැබැයි මේක මේ ප්‍රචාරණ කටයුතු වලට විරුද්ධව ජනමතයක් අරගෙන ජනතාවගෙන් ඡන්දය අරගෙන ආව කණ්ඩායමකට සදාචාරාත්මකව මේ දේ කරන්න පුළුවන්ද? ඊළඟට මේකේ අපි දකින සුවිශේෂී කාරණාව
දෙදස් පහළොවට වඩා දෙදස් දාසය සුළුවසයෙන් වැඩි වෙනවා. හැබැයි දෙදස් දාහත සහ දෙදස් දහට වර්ෂවල ඉතා සුවිශේෂී වැඩිවීමක් තියෙනවා. සමහරවිට දෙදස් විස්ස ජනාධිපතිවරණය ආසන්න වෙද්දී ඒ අවශ්‍ය වැඩ කටයුතු කරන්නද කියන සැකය අපි තුළ තියෙනවා. එයින්දා මේ ප්‍රචාරණ කටයුතු සිදුවෙද්දී අපි කියනවා ප්‍රචාරණ කටයුතු සිදුවෙද්දී ඒ කාරණාවට විරුද්ධව කතා කරන්න මන්ත්‍රීවරයෙකුට පුළුවන් වුණේ නැහැ. ඒ කාරණාව ඇත්තද නැත්තද කියන කතා කරන්න පුළුවන් වුණේ නැහැ. ලක්ෂ 3000ක් මේ වෙනුවෙන් වියදම් කරද්දි මේක 2015 16ට වඩා 17 18 වසර වැඩි වෙද්දී කවුරුත් මේක ගැන කතා කරේ නැහැ. අපි මේ කතා කරන්නේ අපේ ආණ්ඩුව වෙනස් කළා. ඔබතුමාලට ජනතාව බලය ලබා දීලා තියෙන්නේ අපේ ආණ්ඩුව තුළ දැකපු යම් යම් දුර්වලතා හින්දා. ඒ දුර්වලතා ඔබ ප්‍රයෝජනයට අරගෙන ඔබ ඒ සම්බන්ධයෙන් විවේචනයක් එල්ල කරා නම් ඒක ඊටත් වඩා වැඩි කරලා නොකල සිටීම ඔබේ යුතුකමක්. ඒ හින්දා අපි මේ කියන කාරණාව ඔබ කියපු පත්තර ටික ලංකාදීප දිනමින දිවයින මෞබිමාදී පත්තර රාශියක් කිව්වා. ඒවට රජයේ දැන්වීම ලබා දීම සම්බන්ධව අපේ විරුද්ධතාවයක් නෑ මත්තුමනි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දෙරණ මාධ්‍ය නාලිකාවට හිරු මාධ්‍ය නාලිකාවට මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කුමන්ත්‍රණකාරීව දෙවනිව අගමැතිවරයාවට පත් වෙලා ඒ රජයේ දැන්වීම තහනම් කරද්දී ඔබතුමා ඔය ගැන ප්‍රකාශයක් කතා කරේ නෑ. ඔබතුමාට ඇඟිල්ල දික්වෙද්දි විතරයි ඔබතුමා මේ කතා කරන්න හදන්නේ. එහෙනම් මේ පත්තරවලට රජයේ දැන්වීම් ටික ලබා දෙනවා වගේම ඒ සම්බන්ධයෙන් ඔබ අපෙන් ඇහුවා අපි එකට විරුද්ධද කියලා. නෑ අපි විරුද්ධ නෑ. සාධාරණව ඒ කටයුත්ත වෙනවා නම් අපි විරුද්ධ නෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දෙරණ සහ හිරුනාලිකා දෙකට ඒ රජයේ දැන්වීම් නවත්තද්දි රජය ඔබ ඒ ගැන කතා කරේ නෑ. එවැනි එවලේ ඔබට ප්‍රශ්න කරන්න තිබ්බා. ඒක ඔබට සාධාරණව කටයුතු කරන්න ඕනේ. ප්‍රශ්න කරන්න තිබ්බා. ප්‍රශ්න කරලා ඒකට ඔබේ අවධානය යොමු කරන්න තිබ්බ. හැබැයි ඔබ නිහඬ ප්‍රතිපත්තියක් අතන අනුගමනය කරා. ඒ වගේම තමයි දැන් දිගින් දිගටම මේ නිවාස ව්‍යාපෘති ගැන කතා කරා. නිවාස ව්‍යාපෘති හදලා නිවාස ලබා දීම සම්බන්ධයෙන් අපේ විරෝධතාවයක් නෑ. අපි ඉතාම පැහැදිලිව ඒකට කියන්න ඕනේ. අපි විපක්ෂයක් හැටියට මේ රටේ පුරවැසියෙකුට ණයක් එවලා නිවාසයක් ගන්න පුළුවන් නම් ඒ සම්බන්ධයෙන් අපේ විරෝධතාවයක් නැහැ. හැබැයි මොකද්ද ඒකට අනුගමනය කරන ක්‍රියාමාර්ගය? දෙදාස් 14 අවුරුද්ද වෙද්දී අපේ රටේ ඉඩම්වල ශේෂ වීම සලකලා ඒ වගේම අලුත් නිවාස ප්‍රතිපත්තියක් මේ රටට අරගෙන ඇවිල්ලා මේ රටේ මහල් නිවාස 60,000ක් හැදුණා. ඒ මහල් නිවාස 60,000 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් හැදුවට විවෘත කිරීමේ වරම ඔබතුමාලගේ ආණ්ඩුවට ලැබුණා. ඔබතුමාලා එතන කරේ ඒක විවෘත කරලා හිටපු ආණ්ඩුව විවේචනයට ලක් කිරීම. එහෙනම් මේ නිවාස ලබා දීමේ ක්‍රමවේදයේ ගැටලුවක් තියෙනවා. මේ නිවාස ලබා දීමේ ක්‍රමවේදය තමයි එක්සත් ජාතික පක්ෂයේ ඒ අදාළ දිස්ත්‍රික්කයේ සංවිධායකවරු තමයි නාමලේඛන ලබා දෙන්නේ. ඒ නාමලේඛනයෙන් පිට කිසිම කෙනෙකුට නිවාසයක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ ක්‍රමවේදය වැරදි. මෙන්න මේ ක්‍රමවේදයත් ඔබ නිවැරදි කරන්න. ඒ වගේම තමයි ගරු ඇමැතිතුමනි, ගරු සජිත් ප්‍රේමදාස ඇමැතිතුමනි, ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා කියනවා මේ කාරණාවට. මේ වකුගඩු රෝගීන්ට නිවාස ආධාර ලබා දීම. වකුගඩු රෝගීන්ට නිවාස ණය ලබා දීම. ඇමැතිතුමනි, නිවාස ආධාරය ලබා දීම. ඒක තමයි මම කිව්වේ. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මම චන්දානි බණ්ඩාර ඇමැතිතුමියට නෙමෙයි මේ ඇඟිල්ල දික් කරන්නේ. මෙතුමිය මං හිතන්නේ නැහැ මේ දේ අනුරාධපුරේ කරනවා කියලා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධයිද විතරයි මේ වකුගඩු නිවාස ආධාරය ලබා දෙන්නේ. මේ වකුගඩු රෝගයේ දේශපාලනීකරණය කරන්න එපා. ඔබට ඊටාම වගකීමෙන් මම කියන්නේ. මම මෙතුමියට ඇඟිල්ල දික් කරන්නේ නැහැ. ඔබ මෙතුමියගෙන් අහන්න එපා. මොකද මෙතුමිය ලයිස්සු යවලා ඒ ලයිස්සු වලට ආධාර දෙන්න කියලා කතා කළා නැහැ. මම ඒක වගකීමෙන් කියන්නේ. හැබැයි මම ඊටාම වගකීමෙන් කියනවා වකුගඩු රෝගයෙන් දරුණු ගොදුරු වෙච්ච දිස්ත්‍රික්කයක් හැටියට, වකුගඩු රෝගින් බහුලව ඉන්න දිස්ත්‍රික්කයක් හැටියට ඔබේ අමාත්‍යංශය තුල එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ රෝගීන්ට පමණයි මේ ආධාරය ලබා දෙන්නේ. ඒක ලබා දෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරයාගේ නිර්දේශය අනුව. හින්දා මින් ඉදිරියට ඒක සිදු නොවෙන්න අවශ්‍ය වැඩ කටයුතු කරන්න කියලා අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. ඇමැතිතුමනි, ඔබතුමාට මම මේ සම්බන්ධයෙන් මුළු දිස්ත්‍රික්කෙම ගැන කතා කරලා තියෙනවා. මම චෝදනාව එල්ල කරන්න
මොකද ඔබතුමාගේ
බණ්ඩාර එමුතුමියට විතරයි. එතකොට ඔබ බලන්න මෙතුමිය එක බල
ප්‍රදේශයක්
තව බල ප්‍රදේශ හයක් තියෙනවා.
It's true.
තව බල ප්‍රදේශ හයක් තියෙනවා.
මම කියන්නේ ඔබ
කිරීම ගැන නෙමෙයි. ඒක කරන ක්‍රමවේදෙ වැරදි. අල්ලපු ගෙදර වහුවඩ රෝගියා මිය යන්නේ ඉද්දී මෙහා ගෙදර ඉන්න වහුවඩ රෝගියා UNP එකේ නම් එක්සත් ජාතික පක්ෂයේ නම් ඒ සහතිකය ගන්න පුළුවන් නම් නිර්දේශයේ එක්සත් ජාතික පක්ෂයේ සමාජ සංවිධායකවරයාගෙන් ගන්න පුළුවන් නම් ඔහුට ඒ වහුවඩ ආධාරය ලැබෙනවා. ඒක ඉතාම අසාධාරණ සහ සිදුවිය නොයුතු කාරණාවක්. ඔය බොරු කියන එක්කෙනා අඩුම ගානේ රෝගේ සම්බන්ධයෙන්වත් අවබෝධයක් තියෙනවද? අඩුම ගානේ මොකද්ද වෙන්නේ කියලා දන්නවද? ඒ හින්දා දන්නේ නැති දේවල් කතා කරන්න එපා. අපි දැක්කනේ අද කො ආණ්ඩු පක්ෂයේ මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා රකින්න යන කට්ටිය. කො නෑනේ. නෑ කට්ටිය කො එනවා ධාර ගෙන්න ගන්නකො. ඔය හැමදාම එනවා. හැමදාම එනවා. සුදීව සේනසිං එවතුමා හැමදාම එනවා. හැබැයි මම එකක් මතක් කරන්නම්. හොඳයි. තියාගන්නකො. හැබැයි සුදීව සේනසිං එවතුමාට හොඳ අත්දැකීමක් තියෙනවා. 2010 පාර්ලිමේන්තුව ආව අපි දැක්ක එක මොහොතක ඔබත් සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා කරන්න වැඩ කටයුතු කරා. ඔබතුමා හොඳ කැපවීමක් කරා. හැබැයි අවසානයේ මොකද වුනේ? ඔය ලෞස්සිය ගොඩක් කට්ටිය හිටියා. දාසිරි ජයසේකර හිරවු ක්‍රීඩා මැතිතුමා හිටියා. තලදාතු කෝරළ මැතිනිය හිටියා. සුජීව සේනසිංහ මැතිතුමා හිටියා. රෝසි සේනානායක මහත්මිය හිටියා. මේ වගේ ගොඩක් අය හිටියා. අවසානයේ මොකද වුනේ? ඔබට සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් රැකවරණයක් ලැබුණේ නැහැ. අහලා බලන්න බුද්ධික වතිරණ මැතිතුමාගෙන් මොකද වුනේ කියලා. ඒ ඉඳා ඔය පිටිපස්ස දඟලන පසුබල මන්ත්‍රීවරු අද මේ ඉදිරිපැල ඉන්න ජ්‍යෙෂ්ඨ එක්සත් ජාතික පාක්ෂිකව කතා කරන්නේ නැහැ. පිටිපස්සේ ඉන්න පසුබල ඉන්න ඔබට තමයි ඔය ඉරණම ආපහු වෙන්නේ. සුජීව සේනසිංහ මැතිතුමා සාක්ෂි. බුද්ධික බදින් මැතිතුමා සාක්ෂි. හරීන් ප්‍රනාන්දු මැතිතුමාට ඔය ඉරණම ආවා. මම මේ කියන්නේ ඔබතුමාලා මේක කල්පනාවට ගන්න. දෙදස් දහය පසුපයි දාපු ඉරණම අනිවාර්යෙන්ම 2015 පත් වෙච්ච ඔය පසුබල වලට අත්දෙනම බලන්නකො ජෝන් නම්බර 3 එමෙත්තෝ වචනයක් කතා කරන්නේ නැහෙනි. ඉලා වෙනවා. ගාන්ත කරුණාදල කැමතුමා කතා කරන්නේ නැහෙනි. මේ අපි කියන්නේ මේ වදම අර අශෝක බේසිංහ එමෙත්තුමා එනවා. එතුමත් ඒ කණ්ඩායම හිටියා. මොකද්ද අපි ඉරණම? තෙන් දාපු රකවරණේ. තාටවත් ආවේ නැහැ. ඒ ඉඳා ඔබතුමාලා ඔය ආරක්ෂා කරන්න යන පුද්ගලයා ඇමතිවරයා සම්බන්ධයෙන් ඒකනත් ඔබේ අවධානය යොමු කරලා බලන්න. මම මේ තරහට කියන්නේ නෑ. තරහට කියනවා නෙමෙයි. ඒ ඉඳා මෙන්න මේ කාරණා අපි බය අපිට බය කියන එක ගෑවිලා නෑ මන්සිතුමා. අපි බය නැති හින්දා තමයි නිවැරදිව අපි මැතිවරණ වලට ගියේ. අපි බය නැතුව මැතිවරණ වලට ගියපු හින්දා තමයි ඔබට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන්න වරමක් ලැබුණේ. හැබැයි ඔබ ඔය කතා කරන බය ගැන කතා කරන ඔබ මහජනයා ඉස්සරහට යන්න බයයි. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රාදේශීය සභාව ඉදලා ඔබතුමාලා පැනදුනා. අන්ත පරාජයක් ඔබ ලැබුවා. ඒ හින්දා ඊළඟට තියන්න තිබ්බ පළාත් සභා මැතිවරණ තියන්නේ නැහැ. ඔබ සතුටු ජනාධිපතිවරණයකට නම් ඔබ සූදානම් ඒ මැතිවරණයට නම් අපි සූදානම්. ඔබේ මැතිවරණය වුණ ප්‍රකාශ කරන්න අපි ඕනෑම මොහොතක ඒකට සූදානම්. ඒ හින්දා අපේ අපේක්ෂකයා කවුද කියන එක අහන්න එපා ඔතන. ඔබ කැමති පුද්ගලයෙක් අපේ අපේක්ෂකයා හැදින්න තියාගන්න. හැබැයි
පොඩි ගරු මන්ත්‍රීතුමනි ජනාධිපතිවරණයකට යන්න ඕනේ නම් මෙතන ඇවිල්ලා කියන්න එපා. ජනාධිපතිතුමාට කියලා කියන්න නායකයාට.
ඒක පොයින්ට් එක ගන්න වෙනවා. ඔබතුමා කතා කරලා
දැන් මොනවද මේ කතා කරන්නේ? අහන් ඉන්න බෑ. ඒ ඉඳා මේවා බරපතල කාරණා. ඒ ඉඳා මේ අමාත්‍යංශය කරන වැඩපිළිවෙල මේ රටට පෙන්වන වැඩපිළිවෙල නෙමෙයි. අභ්‍යන්තරයේ තියෙන්නේ රටට පෙන්වන වැඩපිළිවෙල නෙමෙයි. අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙන්නේ අසාධාරණ ලෙස එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය සියලුම ලේසුදු කරන්න පුළුවන් කාරණාව ගැන බලන්න. ඔබ ඉදම් තෝරා ගැනීමේදී තෝරගන්න නිවැරදි ඉදම අහිංසක ගොවියක හේන් ඉදම තෝරගන්න එපා. වනජීවී කලාපයේ ඉදම තෝරගන්න එපා. අවසානයේ අලුත් ක්‍රම පුරාවිද්‍යාව ඉදම තෝරගන්න එපා. අලුත් ක්‍රමවේදයක් ගැන බලන්න. ඔබ කුටුම්බ නිවාස හදනවා. අවසානයේ ඉඩම් ඉතුරු වෙන්නේ නැහැ මේ රටේ. එක්සත් ජාතික පාක්ෂිකයට විතරද ජීවත් වෙන නිවසක් ඉඩමක් අවශ්‍ය කියලා අපි අහනවා. එහෙනම් තට්ටු නිවාස ක්‍රමවලට යන්න, අලුත් ක්‍රමවලට ගිහිල්ලා ඉඩම් ඉතුරු කරගන්න. තවත් අනුපවුල් වලට ඉඩම් ප්‍රමාණයන් ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරන්න. මේ වගේ අලුත් වැඩපිළිවෙලකට යන්න. අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පියතුමා ආරම්භ කරපු වැඩපිළිවෙල එතුමා ඉදිරියට ගෙන යාම ගැන අපේ විරුද්ධත්වයක් නැහැ. හැබැයි 1980 ගණන් වල සහ 90 දශකයේ ආරම්භ වෙච්ච ක්‍රමවේදය අද මේ කාලෙට හරියන්නේ නැහැ. ඒ දේශපාලනය දිගින් දිගටම මේ ආකාරයටම කරපින්න. දැන් අදවත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ උපදේශකයා රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ උපදේශකවරු. එතකොට අවුරුදු 30-40 කලින් ගත්ත උපදේශය එදා අනාගතය ගැන දැකපු විදිහ අද වෙනස්. ඒ හින්දා මේ ක්‍රමවේදයන් වෙනස් කරන්න. මේ අපි සියලු දෙනාම මේ මහ ජනතාව වෙනුවෙන් තමයි මේ වැඩ ටික කරන්නේ. මේ මහ ජනතාව වෙනුවෙන් අපි වැඩ කටයුතු කරනවනම් අපි අනාගතය ගැන කල්පනා කරලා වැඩ කරන්න ඕනේ. ඒ හින්දා අපි ආපස්සට අවුරුදු 30-40ක් ගිහිල්ලා තීන්දුව සලසුම් හදන්න බෑ. අපි අනාගතයේ අවුරුදු 30-40ක් ඉදිරියට කල්පනා කරලා තමයි තීන්දුව ගන්න ඕනේ. ඒ වගේම සමහර විට සජිත් ප්‍රේමදාස මැතිතුමා දන්නේ නැතුව ඇති එතුමාගේ අවධානයට මම යොමු කරනවා. මේ විගණන කටයුතු කරන උපාලි රත්නායක මැතිතුමා පිළිබඳ එතුමා නිවාස අධිකාරියේ විගණන කටයුතු භාරව ඉන්නේ. එතුමා විසින් සියලුම නිවාස අධිකාරියේ ආයතන වලට දැනුම් දීලා තියෙනවා. දිස්ත්‍රික් කාර්යාල වලට, ඒ දිස්ත්‍රික් කාර්යාල වල ඉන්න විගණන නිලධාරීන්ට, එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නිලධාරියෙක් ඕනෑම වංචාවක් දූෂණයක් හොරකමක් කරොත් නිහඬ ප්‍රතිපත්තියක් අරගෙන යාම සහ ඉන් පරිබාහිර වෙන දේශපාලන මතයක් දරුවොත් ඒ කණ්ඩායමට අවශ්‍ය දඩුවන් ටික ලබා දෙන්න කියලා. ඒ හින්දා කරුණාකර ඔබේ අවධානය යොමු කරන්න. මේ තරම් මේ අමාත්‍යංශ වලින් දේශපාලනීකරණය වෙච්ච අමාත්‍යංශයක් අපි දැක්කේ නැහැ, අපි දැකලා නැහැ. ඒ හින්දා අපි මතක් කරන්න කැමතියි. ඒ වගේම අපි මතක් කරන්න කැමතියි 2014 අවුරුද්දේ ඉඳලා නිවාස හදපු විදිය ගැන ඔබතුමාලා කතා කරා. හැබැයි මම ඔබතුමාලගේ අවධානයට එක කාරණාවක් යොමු කරනවා. 2014 අවුරුද්දේ රුපියල් මිලියන 1140ක් වාර්ෂිකව වර්තන වියදම් හැටියට තිබ්බා. නිවාස සංවර්ධන අධිකාරිය ගැන මම කියන්නේ. හැබැයි රුපියල් මිලියන 1140ක් වෙච්ච වර්තන වියදම් 2018 අවුරුද්ද වෙද්දී 2940 දක්වා වැඩි වෙනවා. දෙගුණයටත් වඩා වැඩි වෙනවා. හැබැයි නිවාසකට යන වියදම අතරතුර 2014 වර්තන වියදම නිවාසකට යන්නේ 37218යි. හැබැයි මේ ප්‍රමාණය 2018 වෙද්දී 57592 දක්වා වැඩි වෙනවා. මම ඔබෙන් අහනවා කොතනද ඔය කියන වියදම් කප්පාදුව සිදු වෙලා තියෙන්නේ? කොතනද ඔය කියන වියදම් කප්පාදුව වර්තන වියදම් වලින් සිදු වෙලා තියෙන්නේ? 2014ට වඩා මේ ආණ්ඩුවේ සමස්ත වර්තන වියදම 2018 වෙද්දී සමස්ත වර්ධන වියදම 70%කින් වැඩි වෙලා තියෙනවා. සමස්ත වර්ධන වියදම 70%කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔබ ජනතාවගෙන් අය කරපු බදු ප්‍රමාණය දෙගුණයකට වඩා වැඩි වෙලා තියෙනවා. ඒ හින්දා තමයි ඔබට අද ජනතාවට සහන ලබා දෙන්න බැරි වෙලා තියෙන්නේ. ඒ හින්දා මේ අපි ඉදිරිපත් කරන කාරණා ආණ්ඩු පක්ෂය හැටියට දේශපාලන මතවාදයක් හැටියට ගන්න එපා. ඒ වගේම තමයි දැන් චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා මේ කතා කරා මිනීමරීම් සම්බන්ධව. එතුමා කිව්වා නෑ, ඔබතුමා කතාවේ කොහොමද තැන මිනීමරනවා දැක්කා, මිනිස්සු මැරලා ඉන්නවා දැක්කා. එහෙනම් ඔබතුමාලා මේ විදිහේ පදනම් විරහිත චෝදනා එල්ල කරනවා නම් අපිට මේ ආකාරයේම චෝදනා එල්ල කරන්න පුළුවන්. අපේ රටේ ලේකනගත වෙලා තියෙනවා. 88-89 කාලේ අපේ රටේ සිදුවෙච්ච ඝාතන සම්බන්ධයෙන් අපි හොඳට කියවලා තියෙනවා. හැබැයි මට තියෙන ගැටලුව, මම මේ මොහොතේ කාරණා ඉදිරිපත් කරොත් පෞද්ගලික වේග සජිත් ප්‍රේමදාස මැතිතුමාට හොඳ නෑ. මොකද 88-89 යුගයේ මේ රට පාලනය කළේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. ඔබ මතක් කරපු හින්දා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඔබ නම්ගම් කිව්වේ නෑ. හැබැයි මතක් කරා ඒ වගේ තනින් තන මිනිමරුණා කියලා. මම අහන්න කැමති නීතිඥයන් හැටියට 88-89 අවුරුද්දේ විදේදාස ලියන ආරච්චි, චරිත ලංකාපුර, ටියුඩ කීර්තිනන්ද, අමර වෙල්ලප්පුලි, සරත් සේපාල රත්නායක, කාංචන අබේපාල කවුද මේ නීතිඥයන්ගේ මරණ වලට වක් කියන්න ඕනේ? කවුද? පොඩි ඉන්න මං එතෙන්ට එන්න. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් චෝදනාව එල්ල වෙලා ඉන්නේ ඔබතුමාලගේ ඉස්සරහ වාඩි වෙලා ඉන්න මන්ත්‍රීතුමාට. ඔබතුමාගේ ඉස්සරහ වාඩි වෙලා ඉන්න මන්ත්‍රීතුමාට මම මේ ලයිස්තුව කියලා මං එතෙන්ට එන්න. මේ ලයිස්තුව කියලා ඊළඟට මාධ්‍යවේදීන් ඝාතනය සම්බන්ධයෙන් දිවයින ප්‍රධාන කර්තෘ එඩ්මන් රණසිංහ මහත්තයාට බෝම්බ ගැහුවා. වමේ කතාව ලියපු දිවයින මාධ්‍යවේදී වෙඩි තියලා මැරුවා ඉච්චිදානන්ද. මේව මං කියන්න ආපු දේවල් නෙවෙයි. හැබැයි ඔබතුමාලා අනවශ්‍ය විදිහට යම් කෙනෙකුට මහර ගන්න උත්සාහ කරනවා අපිට මේවා කියන්න සිදු වෙනවා. ඊළඟට විනිවිද සංගරාවේ ප්‍රභා ජිනදාස වෙඩි තියලා මැරුවා. විනිවිද සංගරාවේ චිත්‍ර ශිල්පි මහින්ද බණ්ඩාර ඝාතනය කර රිචඩ්දි සොයිසා ඝාතනය කර මේ කවුද මොනවද කරන්නේ? නාටකය නිර්මාණකරු ලක්ෂ්මණ යටම් මැරුවා. ප්‍රේමකීර්ති දර්ලිස් මැරුවා. සාගරික ගෝමස් මැරුවා. මේ වගේ අපිට කියන්න පුළුවන් කොහොමද 88 89 යුගයේ රණසිංහ ප්‍රේමදාස මහත්මයාගේ යුගයේ සිදුවෙච්ච ඝාතන සම්බන්ධයෙන් අපිට ඒව හොඳට මතකයි. අපිට ඒව ගැන කතා කරන්න පුළුවන්. එතකොට ඒ පියා ගියපු මග පුතත් යන්න හදනවනම් අපිට සාධාරණ සැකයක් වෙනවා. මේ සහෝදර චානක මන්ත්‍රීතුමාගේ කාරණාවත් එක්ක ඒ කාරණාව සත්‍ය නොවේ නම් ඒක සත්‍ය නොවේ කියලා ඔප්පු කිරීමේ වගකීම රජයේ බාරයි. හැබැයි රණසිංහ ප්‍රේමදාස මහත්මයාගේ යුගයේ අපි දැක්කේ ඝාතන නැවත තවත් ක්‍රමයකට සජිත් ප්‍රේමදාස මහත්මයාගේ යුගයේ නැවතත් පිළිඹු වෙනවා නම් ජනාධිපති අපේක්ෂකත්වය ලැබෙන්නේ නැතුව ඒ ගැන බලාපොරොත්තුවක් එක්ක ඒක පිළිඹු වෙනවා නම් අපිට හිතා ගන්න පුළුවන් නේද ඊළඟට ආරම්භ කරන්න යන යුගය 88 89 ට වඩා දරුණු යුගයක් කියන එක. ඒ හින්දා පරීක්ෂණ පැවැත්වීම ඔබතුමාලගේ වගකීම. ඒ වගේම තමයි අහගන්න කාලය සීමිත හින්දා අපි ගොඩක් දේවල් කියන්න ඕනේ. ඒ හින්දා මම තව එක කාරණාවක් ඔබට මතක් කරන්න කැමතියි. සජිත් ප්‍රේමදාස එමත්තුමා මේ මහින්ද රාජපක්ෂ කඳවුර ජාතිවාදී කඳවුරක් හැටියට නම් කරන්න හංගඩු ගහන්න හැදුවා. එතුමා ප්‍රශ්න කර අලුත්ගම සිද්ධිය සම්බන්ධයෙන් මම මතක් කරලා දෙන ඔය වාඩි වෙලා ඉන්න සියලුම මන්ත්‍රීවරුන්ට ඔබතුමාලගේ මැතිවරණයේ ප්‍රධාන මාතෘකාවක් උනේ අලුත්ගම සිද්ධිය සම්බන්ධයෙන් කොමිෂමක් පත් කළා සත්‍ය රටට හෙලි කරනවා කියලා. මම අදත් ඔබට මතක් කරනවා අවුරුදු 4ක් ගිහිල්ලා අලුත්ගම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වලා ඇයි බැරි ඒ ඝාතක කවුද කියලා හොයන්න? ඇයි හොයන්න බැරි? ඒ ඔබට බෑ ඒක කරන්න. මොකද ඒ චෝදනාව ජනතාව කතා කරනවා. චම්පික රණවක ඇමතුමා ගැනයි, රාජිත සේනාරත්න ඇමතුමා ගැනයි, ලක්ෂ්මන් සේනිරත්න ඇමතුමා වැරදි පැත්තට ගිහිල්ලා ඇති කියලා දැන් තේරෙනවා ඇති නේද?
ඔබතුමාට තව විනාඩියක පමණ කාලයක් තියෙනවා. ඔබතුමාට එක විනාඩියක්
තියෙනවා. දිගන සිද්ධිය කවුද වගේ උත්තර කරුවා? මේ සභාව තුළම ඔබතුමාලා බැලුවා ඒක මහින්ද රාජපක්ෂ කඳුරට දාන්න. මේ සභාව තුළම රවුෆකි මැමතුමා ප්‍රකාශ කරා ඒකාබද්ධ විපක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙක්ගේ සම්බන්ධතාවයක් තිබ්බේ නැහැ කියලා. කවුද මාවනල්ල සිද්ධියට සම්බන්ධ? ඒ සිද්ධිය ඔක්කොම ඇති කරේ ඔබ. ඔබ තමයි මේ රටේ ජාතිවාදී අරගලයක් ඇති කරන්න උත්සාහ කරේ. මේ රටේ බෙදුම්වාදී ජාතීන් අතර බෙදුමක්, ආගම් අතර බෙදුමක් භාවිතා කරේ ඔබ. ඔබ හැදුවා ඒක වක්‍රව ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කරේ ගහන්න. හැබැයි අපි මතක් කරනවා නැවතත් අපි මතක් කරනවා අපිට අවශ්‍යයි අලුත්ගම සිද්ධියට කොමිෂම පත් කිරීම.
හැබැයි
මේ කොමිෂම පත් කරන්නේ මම අවසාන කරනවා.
ඔබතුමාගේ කාලය අවසානයි.
ඒකම අපි විකටකාධිපතිවරයාට මතක් කරනවා. මේ නිවාස ලබා දීම සම්බන්ධයෙන්, මේ ආධාර ලබා දීම සම්බන්ධයෙන් කඩිනමින් ස්වාධීන විගණන වාර්තාවක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. එතකොට ඔය කතා කරන හොඳ නායකයෝගේ හොඳට රෙදි ගැලවිලා ජනතාවට දැනගන්න පුළුවන් වෙයි මොන වගේ තත්ත්වයක්ද, මොන වගේ ප්‍රතිරූපයක්ද මේ ගොඩනගන්න හදන්නේ. මේ අමාත්‍යංශයේ වැය කරේ මුදල් ප්‍රතිරූපය ගොඩනැගීම සඳහා පමණක් කියන එක ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ඔබතුමාට. මීළඟට ගරු හෙසාන් විතානගේ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක පමණ කාලයක්.
එදා ජාතිවාදී ගැන කතා කරද්දි මහින්ද ඇමතිතුමාගේ කැබිනට් එකේ අපිත් වාසුදේව ඇමතිතුමාලාත් මේ රටේ ජාතිවාදී ඇති වුණ හැටි කතා කෙරුවා. ඒකට එදා හරි උත්තරයක් දුන්නා නම් ඔය ප්‍රශ්නේ ගැන අද කතා කරන්න දෙයක් ඉතුරුලා තියෙන්නේ නෑ ශාන් මන්ත්‍රීතුමා. පරක දියා ගන්න.
බඩු
හෙසාන් හෙසාන් මන්ත්‍රීතුමා
ආගන්න. ඒයි පොයින්ට් එක පොඩ දෙන්න.
මගේ වෙලාව දැන් ආපහු වෙනස් කරගන්න. ඔව් ගරු සභාපතිතුමනි
මම ලක්ෂ්මන් සෙනවිරත්න ඇමතුමා මතක් කරපු කාරණාව මං කියප එක විකෘති කළා ඔබ කියන්න එපා. ඔබත් ඒ කැබිනට් මණ්ඩලයේ හිටියා.
ඔබතුමා කතාව කරන්න. ඔබතුමා
ගරු සභාපතිතුමනි මම හිතනවා මේ ඉස්සෙල් මේ ගැට ගහලා දෙන්නක බෑ නැත්නම් වත්ත වටේ දුවනෝ.
නෑ කතා කරමු. ඔබතුමා කතාව කරගෙන යන්න.
මේ ගරු සභාපතිතුමනි අද මේ සුවිශේෂී අමාත්‍යංශ දෙකක් සම්බන්ධව විවාදයට ගැනන වෙලාවේ අදහස් දක්වන්න අවස්ථාව ලබා දීම පිළිබඳ සතුටු වෙනවා. මම හිතනවා අද මේ අමාත්‍යංශය ගැන කතා කරපු උදේ ඉඳලා මම පාර්ලිමේන්තුවේ හිටියා. ආරම්භ වෙලාවේ ඉඳලා පාර්ලිමේන්තුවේ හිටියා. ඒ අදහස් දැක්වීම වලදී මම දැක්ක එක කාරණාවක් විතරයි. මේ කරන් යන වැඩසටහන් පිළිබඳව මේ කරගෙන යන ජනතා සේවය පිළිබඳව කොහෙවත් කවුරුවත් කතා කරේ නැහැ. ඒවා විවේචන ලක්කන්න උත්සාහ කරෙත් නැහැ. මේ කතා කරේ මන්ත්‍රීවරු දෙන්න තුන් දෙනෙක්. හැම වෙලාවෙම පුන පුනා කිව්වේ මන්ත්‍රීවරු දෙන්න තුන් දෙනෙක්ම කතා කරේ ප්‍රචාරක වියදම් වලට මුදල් යනවා විතරයි. එහෙම නැතුව වෙන කියන්න දෙයක් නැහැ. මම මේ වෙලාවේදී විශේෂයෙන් මතක් කරන්න කැමති ගරු සභාපතිතුමනි අපේ ඩීවී චානක මන්ත්‍රීතුමා ආරම්භ කළා. මම දැක්කා එතුමා එන ලොකු මෙහෙයුමක් කරන්න උත්සාහ කරනවා. එතුමාගේ අරමුණ මොකක්ද කියන එක කාරණාව පැත්තකින් තියලා එතුමා කියපු කතාවට පොඩි උත්තරයක් දෙන්න ඕන. දැන් එතුමා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක්නේ. එතුමා උත්සාහ කරන සජිත් ප්‍රේමදාස ගරු ඇමතිතුමාට සමාන වෙන. තවත් සජිත් ප්‍රේමදාස චරිතයක් හම්බන්තොටින් නිර්මාණය වෙන. ඒක හොඳ ප්‍රාර්ථනාවක්. හොඳ ගමනක් දෙයියනේ කියලා යන්න පුළුවන් නම් ලොකු අපිත් සුබපතනවා. මම ඩීවී චානක මන්ත්‍රීතුමාට අපේ පුංචි මන්ත්‍රීතුමාට මතක් කරලා දෙනවා මගේ කතාව ආරම්භයේ ඔබතුමාගේ අප්පච්චි. ඔබතුමාගේ අප්පච්චි මිලියන 101ක් කෝටි 10කට වැඩි මුදලක් සාදීන රූපවාහිනියට පොල්ල තියලා අද වෙනකන් ගෙවලා නැහැ. මේ වෙනකොට ජනාධිපති මේ වෙකට මිලියන 101ක් ඔබතුමා වන්දනාමාන කරන ඔබතුමා බුදුජානන් වහන්සේලාට වැඩි වන්දනාමාන කරන උදේවස අප්පච්චි කෝටි 10ක් මිලියන 101ක් මේ රටේ ජාතික නාලිකාවක් වෙන සාදීන රූපහාණ්ඩ පොල්ල තියලා තියෙනවා. ඒක මතක් වෙන්නේ මේ ගමේ පෝස්ටරයක් ගිහිල්ලා ගහන එක ගැන කතා කරන ඒ පෝස්ටරේ ගහන්නේ මේ රටේ ජනතාව දැනගන්න ඕන මේ අමාත්‍යංශයෙන් මොනවද වෙන්නේ කියන ඒ ප්‍රචාරය ගැන කතා කරනවා. මං කනගාටු වෙනවා ඒක ගැන. ඒ ගැන වැඩිය තව කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟ ඔබතුමාට ඊළඟ කාරණාවට එන්නම්. ගරු සභාපතිතුමනි මේ අමාත්‍යංශය ගැන අද කතා කරද්දී කටවල් වැහිලා. අද මෙතන මේ අමාත්‍යංශය ගැන කතා කරන කාරණාවල් ටිකක් නෙමෙයි තියෙන්නේ. ඒ වගේම මම කියන්න ඕන හම්බන්තොට වරාය. මෙතුමන්ලා මහා ලොකු ව්‍යාපෘතියක් විදිහට රටට ලෝකෙට කියන අද කතා කරත් හෙට කතා කරත් ජාතික මහෝත්සව ගණනාවක් තියලා ඕපන් කරපු මේ හම්බන්තොට වරාය කරදිය මංගල්‍යය කියලා වැඩසටහනක් ආරම්භ කරා 2010 8/15 අගෝස්තු 15 දින කරදිය මංගල්‍යය කියන මේ ව්‍යාපෘතිය වරාය අධිකාරියේ කිසිම යාගයක් නැහැ. පැනලා යන්න එපා. මේක අහගෙන යන්න. තාම පටන් ගත්ත විතරයි. මේක අහගෙන යන්න. රුපියල් 4,92,26,809ක් 4,92,26,809ක් වියදම් කරලා තියෙනවා වරාය අධිකාරිය දන්නේ නැහැ. අද වෙනකොට ජනාධිපති කොමිෂන් වාර්තාව අනුව අනාවරණය වෙලා තියෙනවා. මේකෙන් 1,06,00,000ක් රුපියල් 1,06,00,000ක් ජැක්සන් නැන්තනි මහත්තයගේ නම කියලම කියන්න ඕන. ජැක්සන් නැන්තනි මහත්තයර දීලා තියෙනවා වේදිකාව සරසන. මෙන්න මේව තමයි බොරු වියදම් කියන්නේ. මේවා තමයි බොරු වියදම්. 1,06,00,000ක් වියදම් කරලා තියෙනවා ගරු සභාපතිතුමනි වේදිකාව සරසන. එහෙම වියදම් කරපු යුගයක්, එහෙම විගඩන් නාටක රංගපාපු යුගයක දැන් මේ නිකං ගහන පෝස්ට්‍රී ගැන ඇවිල්ලා කතා කරනවා මේ කියන්න දෙයක් නැතිකමට. ඒ නිසා නිවාස අධිකාරිය නිවාස ඉදිකිරීම අමාත්‍යංශයේ කරපු වැඩ ටික ගැන කතා කරන්න දෙයක් නැහැ.
දැන් කං ගොඩ වෙන තරමට මිනිස්සුන්ගෙන් ඇෙනවා අදහස් මේ අමාත්‍යාංශයෙන් යන වැඩ ඇස් දෙකෙන් බලාගෙන ඉන්න බෑ මොකද්ද මේ වෙන්නේ කියලා අද පුංචි උන්දාල කර කොණාමල් රාජපක්ෂ දැන් එන්න එපායි කෝ මහින්ද රාජපක්ෂ මහත්මයා මේ දවස් ටිකෙන් පාර්ලිමේන්තුව කෝ රාජපක්ෂරු කවුරුවත් නැහැ විමල් වීරවංශත් අර කෑ ගහන ගැට ගහන්න බැරි ජෝඩුව ගෙනහලා මෙතන තියලි වෙලා පොඩ්ඩක් සේප් වෙන්න හැදුවා ඒ දෙකත් කෑ ගහලා ගියා ඒ නිසා සභාපතිතුමෝ එක දෙයක් කියන්න ඕන අපි නලින් බණ්ඩාර මැතිතුමා කිව්වා මම මේ වෙලාවේ මේ චෝදනා ටික සියල්ල කියන්න මට වෙලාව නැහැ නමුත් මම මේ වෙලාවේ විශේෂයෙන් කියන්න ඕන නිවාස අධිකාරියේ පහුගිය කාරණා ගැන කතා කරා. දැන් මේ වර්තමාන සේවකයන්ගේ ට්‍රාන්ස්ෆර්ස් ගැන සේවකයන්ට දෙන විනය චෝදනාවලට දෙන දඬුවම් ගැන මහා වේදනාවෙන් කතා කරා. කවුද කතා කරේ? හිටපු නිවාස සමද අධිකාරී සභාපතිතුමා. ඊයේ පෙරේද මෙතුමා තනියෙන් මෙතන මේ අර පාළු අම්බලමේ වළම් බින්දන වැඩක් කරා. ඒ තමයි කර සභාපතිතුමනි මෙතුමා මේ නිවාස අධිකාරී වෙන චෝදනා දේශපාලන පත් වීම මහා ලොකු කතන්දරයක් තියලා ජෙන්මන් මෝෂන් එකක් ගෙනහලා කතා කරා. මම ඒ වෙලාවේදී ආවා. මම කියනවා මේ එක්සත් ජාතික පක්ෂයේ උදවිය විතරයි මේක නිලධාරී විදියට පත් වෙන්නේ. මේක දේශපාලන පත් වීම ලබා දෙන තැනක් කියලා කතා කරන පස්සේ ඔයාලා බලනකොට මේ සිටියේ මේකේ සභාපතිවරයා ඉදිරි ඉඳලා තියෙනවා. ඒ නිසා මම කියන්න ඕන මේ වෙලාවේදී මේ රටේ ජනතාවට බොරු කරන්න මේ රටේ ජනතාවගේ ඇස් වහලි වෙලා මහා දේශප්‍රේමී වෙන්න හදන ජයන්ත සමරවීරලා මේ රටේ කරලා තියෙන්නේ මොනවද කියන එක රටේ ජනතාව දැන් දන්නවා. ඒක අපි රටට හෙලි කරන්න ඕන තවදුරටත්. දැන් ඉන්න සභාපතිතුමාට මොන දේශපාලනයක්ද? එතුමා ආයි දේශපාලනට එන්න හිතන කෙනෙක්ද? එතුමා දේශපාලන ගමනක් යන කෙනෙක්ද? එතුමා මං හිතන්නේ තමන්ගේ මේ ජීවිතේ කරන්න පුළුවන් යුතු මහා විශාල උතුම් පීම්කම්කට දායක වෙලා තියෙනවා. එහෙම නෙමෙයි ජයන්ත සමරවීරට අර කෑගහපු පත්න උදේසාන්දගේ අරමුණ මේ අරහා බඩකට වඩාගෙන දේශපාලන ගමනක් යන. මම ඒකට උදාහරණයක් දෙනවා. මේ මොකවත් මම කියන කාරණාවත් මේ බොරු හදලා කියනවත් නෙමෙයි. නිවාස සහ ඉදිකිරීම අමාත්‍යාංශය වෙනුවෙන් මේ වෙනකොට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව මේ තියෙන කර සභාවද මේක උස්ස ගන්න බැරි පොත මෛත්‍රීපාල සිසේන් ජනාධිපතිතුමා පත් කරපු කොමිෂන් එකේ අනාවරණය වෙලා තියෙන කරුණු අනුව 28 වෙනි කාරණාව යට තියෙනවා නිවාස සහ ඉදිකිරීම අමාත්‍යාංශයේ අක්‍රමිකතාවයන් සහ වගකීතු පාර්ශවයන් ඊට සඳහන් පෙත්සම සම්බන්ධයෙන් මෙන්න වගකීතු පාර්ශවයන් මම මේක ඔක්කොම කියන්නේ නැහැ නමුත් කියන්න ඕන කීප දෙනෙක් ඉන්නවා විමල් වීරවංශ මහත්මයා ඉන්නව නොම්බර 74 ජේ මංගල මාවත හෝකන්දර දකුණ සමරවීර ආරච්චිගේ ජයසිරි රොද්දිකු මාවල දකුණ වාද්දුව මම මේ මෙතුමා හිටුවේ දැන් මේ මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කරු සභාපතිතුමනි මේ සමරවීර ආරච්චිගේ ජයසිරි රොද්දිකු මාවල දකුණ වාද්දුව ලිපිනේ මේ නමත් මෙතුමාගේ වෙනස් කරගෙන තියෙනවා පස්සේ වෙනස් කළාද ඉස්සෙල්ල වෙනස් කළාද සභාපති වෙනකොට වෙනස් කරාද දන්නේ නැහැ ජයන්ත සමරවීර කියලා තමයි පාර්ලිමේන්තුව අපිට ඇහෙන්නේ නමුත් මේ නඩුවක් දානකොට සාමාන්‍යයෙන් හඳුනුම් පදේ තියෙන නම නේ දාන්නේ මෙතුමගේ තියෙන සමරවීර ආරච්චිගේ ජයසිරි රොද්රිගෝ දැන් මේ රොද්රිගෝ මහත්තයා තමයි මේ අද රටේ නිවාස අධිකාරිය ගැන තියෙන ප්‍රශ්නකට කතා කරේ රොද්රිගෝ මහත්තයා පැනලා ගිහිල්ලා ලොකු මහත්තයාත් පැනලා ගිහිල්ලා මේ දේශපාලන උවමනාව වෙනුවෙන් අද පුංචියුන් එවන්නේ කඩේ යවන්නේ දැන් ඩීවී චානක කඩේ යවන උප්පරිම නට්ට මිරිකන්න කඩේ යනවා මම දැක්කා වරින් එකතු කරගෙන හාමුදුරුවන්ගේ වෙලාවේ ඔක්කොම අරගෙන සජිත් ඇමතුමාට මඩ ගහන්න නැතුව ඒ නිසා ප්‍රමාණවත් මඩ ටික ගහ ගන්න බැරුව දැන් මේ පාර්ලිමේන්තුවත් වර්ජනය කළා යන්න ගියා ඉතින් අපි කියනවා නිවාස සහ ඉදිකිරීම අමාත්‍යාංශයේ අද කරගෙන යන වැඩසටහන මේ රටේ ජනතාව දැනගන්න ඕන මේ රටේ ජනතාව හොඳ බුද්ධිමත් විදියට හිතන්න ගත්තොත් එහෙම මේ රටේ අත්‍යවශ්‍ය කාරණාවන් රාශියක් අද ඉටු වෙනවා දැන් සමහර ඉතුන ගෙවල් හදලා දෙනවා විතරයි කියලා අද මේ රටේ නිවාස ඉදිකිරීම අමාත්‍යාංශය හරහා විශේෂයෙන්ම අපේ ඉඩම අමාත්‍යතුමා ඒකාබද්ධ වෙලා ඉඩමක් නැති අහිංසක මිනිස්සුන්ට ඉඩමක් ලබා දෙනවා ඕක ගැන කවුරුවක් කතා කරන්නේ නැහැ ඒ ඉඩමට සින්නක් රොප්පුවක් ලබා දෙනවා ඒක ගෙයක් හදාගන්න ආධාර දෙනවා මහ විශාල ප්‍රමාණයක් ණයක් දෙනවා ඒ ගේට විදුලිය වතුර ටික සියල්ල සම්පූර්ණ කරලා ධම්මානේ මාර්ග ටික හදලා ජනතා අයිතියට පවරන එක කවද්ද කරේ විමල් වීරවංශ මහත්තයර හිතන්න පුළුවන් වුණාද විමල් වීරවංශ මහත්තය කරේ ඥාති සංග්‍රහ කර කර මේ අමාත්‍යාංශය ආතල් ගත්ත එක විතරයි අර රාජිරී පැත්තේ යනකොට පත්‍ර මුල්‍ය ආදර තියෙනවා මං හිතන්නේ එතුමා කරපු මහා ලොකු ව්‍යාපෘතියක් ලක්ෂ 25 දින බස් හෝල්ට් එකක් නෝවා ඕවා ඒ කාලේ කරේ මම ඉතින් කරුණු කාරණා ඇතුව මම මොකද ගිය සැරේ කියපින්ද මේ සැරේ කියන්න යන්නේ නැ මේ චෝදනා තියෙන මාත්‍රු ටික පීඑස්රි විජේනායක මහත්මයා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ චූදි දෙයක් වෙලා තියෙනවා එවගේම මේ කෑ ගහපු අර
මාට තව විනාඩියක පමණ කාලයක්
තියෙනවා. ඔව් දැන් අතිගරු ජනාධිපතිතුමාගේ මං හිතන්නේ උපදේශකෙක් විදිහට ඉන්නෝ මේ පීසිරි විජේනායක මහත්මයා. එවගේම රත්නායක මුදියන්සලාගේ පද්ම උදේසාන්ත ගුණසේකර මහත්මයා. එතුමාට තියෙනවා බස් පර්මිට්ටයක් කරන් දෙන්න ගිහිල්ලා ජරාව ගත්ත කියලා අර ගමේ භාෂාවෙන්. මේ සියලු දෙනා අද සුද්ධවන්තයෝ වගේ ඉඳලා කෑ ගහලා මේ රටට පෙන්වන්න හදන්නේ අපි නිවාස සම්බන්ධ අධිකාරියේ උඹලා වෙනුවෙන් ඉන්නවා මල්ලි නංගි උඹලා ආරක්ෂා කරන්න ඉන්නවා නංගි මල්ලි කියලා මේන නිලධාරීටි කුලප්පු කරන්න. අද එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකේ ඉන්නේ මිනිස්සුන්ගේ පපුව දන්නව හරිද සාක්ෂිය දන්නව මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සයා වෙනුවෙන් මේ රටේ අහිංසක දුප්පත් මිනිහා වෙනුවෙන් මේ මේ මහා විනාශය වලක්වල ඉවර වෙලා අද මේ ඔබතුමා පස්සේ උත්තර දෙන මේක ජනාධිපති විමසන්න කියලා තියෙනවා. ඒ නිසා මම විශේෂයෙන්ම කියනවා රටේ එළියට වෙලා හැංගිලා මේ ටොයිලට් එකේ හරි ඉඳන් අහන් ඉන්න එක ගැන සතුරු වෙනවා. ඒක ඉඳන් මම හැංගිලා අහන් ඉන්න එක ගැන සතුරු වෙනවා. ඔව්
අන්තතුමා අපේ
මේ කියන්නේ
මතු රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීමා මතක් කළා මේ මට චෝදනාවක් සම්බන්ධව. ඔබතුමා කියන්නේ හරි හරි චෝදනාව කියන්නේ
ගරු සභාපතිවරණ මට වෙලාව දෙන්න
චෝදනාව
කියලා ජනාධිපතිතුමාත් එක බලා ගන්න
කිසිම චෝදනාවක්
කතාවක්
මලගෙන ජනාධිපතිතුමා කියලා බලා ගන්න එක හරි ආ ඒ නෑ නේ එහෙනම් මේ ආ වෙන 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 රත්නාගේ මුදියන්සලාගේ පත්ම උදේසාන්ත ගුණදේ ඔබතුමා නෙමෙයි වෙන පත්ම උදේසාන්ත අංක 25 මන්ත්‍රී නිල නිවස සීජව අංක 25 මේක පාර්ලිමේන්තු මාදිවල නිල නිවාස වලට නඩුව දාලා තියෙන හත්තලම් විල්ලැජ්ජ අපිටත් ඕකේ ඉන්න මාදිවල නිල නිවාස වල ඉන්න පත්ම උදේසාන්ත ගුණසේකර මහත්තයා බස් පර්මිට් එකකින් ජරාව අරගෙන මෙතුමා නෙමෙයි වෙන්නේ නැති මේ පොතේ දින ඔබතුමා මේක දන්නේ නැහැ නේ ඔබතුමා දන්නේ නැහැ නේ ඔබතුමා චෝදනාව නැහැ නේ මොකද්ද කියන්නේ මේ 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 එන්න මම කියලා දෙන්න අනේ මේ නිසා ගරු සභාපතිතුමනි සභාපතිතුමනි මේ මේ මේවා මේවා මා මේවා දැනගන්න ඕන අද අද ලොක්කගේ කුණු හොදන්න ආවේ අද ලොක්කගේ කුණු හොදන්න ඇවිල්ලා නැට්ටෙත් එක ගොම ගාගෙන යන්නේ නැට්ටෙත් එක ගොම ගාගෙන යන්නේ ලොක්කගේ කුණු හොදන්න ඇවිල්ලා ඒ නිසා අපි කියනවා මතක තියාගන්න මේ රටේ මිනිස්සුන්ට වැඩ කරන මේ රටේ අහිංසක දුප්පත් මිනිස් වෙනුවෙන් වැඩ කරන අමාත්‍යවරයෙකුට මඩ ගහන්න ඉස්සෙල්ලා තමන් හිතා ගන්න තමන් මඩ නරාවලක හිටු මිනිස්සු කියලා නරාවලක හිටු මිනිස්සු
ඔබතුමාගේ වෙලාව
මඩ තව දරු ඇමතුමාගේ විනාඩි කිහිපයක් හම්බෙනවා මම මගේ කතාව අවසන් කරන ගරු ඇමතුමාගේ වෙලාව විනාඩි කිහිපයක් හම්බෙනවා ඒ නිසා ගරු සභාපතිතුමනි මම මේක මේ මේ මේක සභාගත කරන්න දෙයක් නැහැ මේක පාර්ලිමේන්තුවේ නීත්‍යානුකූල ලියවිල්ලක් මේකේ තියෙනවා මම මේ
ටිකයි කිව්වේ ගරු පද්මසේනා
දැන් ඉතින් හොරකම සාධාරණී
මූලාසන අපේ කාර්යසභාව සභාපතිතුමනි මෙතුමා කියන චෝදනා ඇත්ත නම් මේ චෝදනාව වලට මට ඔප්පු කරන්න කියන්නේ ලංකාවේ ඕන අධිකරණයක නඩු කියන්න කියන්නේ ඕන නීතියට
යොමු කරන සූදානම්
ප්‍රකම් වලට උත්තර දෙන්න මෙච්චර වෙලා මම විශ්වාස කරනවා අද මේ රටේ යන මේ වැඩසටහන මේ වැඩසටහන බලාගෙන ඉන්න බෑ අවුගේ අවුරුදු 4ක් හාමුදුරුවන්ට වාහන දීලා පවුලේ උදවියට තමන්ට අවශ්‍ය විදියට දඟලන්න නටන්න
සංගලන්න
මම අන්තිමට කියනවා මේ අමාත්‍යංශයේ පුංචි මිනිහා වෙනුවෙන් වැඩ කරන අමාත්‍යංශයක් මේ අමාත්‍යංශය අහිංසක අමාත්‍යංශයක් මේ
අමාත්‍යංශය
සල්ලි හොරකම් කරපු මුදල් හොර කරපු උදවිය වෙනුවෙන් උත්තර දෙන අවස්ථාව ලැබිලා තියෙනවා ඒක අධිකරණ ඉදිරියට බලාගනි ඉස්සකරු අමතුමනි ඔබතුමත් විශේෂයෙන් බුද්ධ ශාසන අමාත්‍යවරයා විදිහට අපේ ගාමිණී ජයක්‍රම පෙරේර අමාත්‍යවරයාත් අද දින මේ වැයි සීට්ස් යනුව අපි විශ්වාස කරනවා රටේ පුංචි මිනිහා අහිංසක මිනිහේ වැඩ කරන අමාත්‍යංශයක් වෙනුවෙන් මේ කරපු මඩ ඔවුන්ටම පාරාවරලක් විදියට ආවා
ඒක අවසන් කරලා
රටේ ජනතාවය ඇත්ත දැනගනි
මහීලකට ගරු සුජීව සේනසිංහ අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 5ක පමණ කාලයක් තියෙනවා
බොහොම ස්තුතියි සභාපතිතුමනි මම කතා කරන්නත් නෙමෙයි සභාපතිතුමනි මගේ මං හිතන්නේ කාලය වෙන් කළ තිබෙත් නැහැ ඒ වුණත් අද මේ කතා කීපයක් ඇහුවා මං විනාඩි කීපයක් කතා කරන්නම් කියලා හිතුණා විශේෂයෙන්ම සේමසිංහ මන්තුමා කිව්වා සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක ළඟින් වැඩ කරපු මන්ත්‍රීවරු වශයෙන් සුජීව සේනසිංහලා රෝසි සේනානායකලා අශෝක අබේසිංහලා නම් ඔක්කොම කිව්වා අපිට වැරදිලා නැහැ ළඟින් වැඩ කරපු මිනිස්සු වශයෙන් අමාත්‍යවරයෙක් වශයෙන් මම පත්වලා ඉන්න අවුරුදු 8යි පාර්ලිමේන්තුවේ. අශෝක් අබේසිංහ මන්තුමා අමාත්‍යවරයෙක් වශයෙන් පත්වලා ඉන්නවා. තලතාතු කෝරළ මැතිනි අමාත්‍යවරයෙක් වශයෙන් පත්වලා ඉන්නවා. රෝසේනායක මැතිතුමිය කොළඹ නගරාධිපති වශයෙන් පත්වලා ඉන්නවා. ඒ හින්දා අපිට කිසිම අඩුපාඩුවක් වෙලත් නැහැ. අනිත් එක අපි යම් නායකයෙක්ට සහයෝගයක් දෙන්නේ නායකයාගෙන් වර ප්‍රසාද බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඒ නායකයා සම්බන්ධයෙන් තියෙන මේ රටේ අපි දේශපාලනයට ආවේ හම්බ කරන්න නෙමෙයි, වෙන දෙයක් ලබා ගන්න නෙමෙයි. යම් වැඩක් කරලා ජනතාව වෙනුවෙන් වැඩක් කරලා ආදරය, ප්‍රශංසාව, ගෞරවය ලබා ගන්න. මෙන්න මේ දේවල් තමයි අපේ නායකරු බලාපොරොත්තු වෙන්නේ. ඒ හින්දා විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමා සම්බන්ධයෙන් කතා කරද්දී අපි දැක්කා දිගටම රාජපක්ෂවරු මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ අපේ තරුණ මන්ත්‍රීමාව, මං හිතන්නේ අපි මං කැමති මන්ත්‍රීවරයෙක් බිලි බෝයිලා බවට පත් කරලා, බිලි බෝයිලා බවට පත් කරලා අද සජිත් ප්‍රේමදාස මහත්තයාට මඩ ගහන්න රාජපක්ෂවරු එක්කෙනෙක්වත් එන්නේ නැතුව අද මේ ස්ථානයේ මඩ බාල්දි ටිකක් දීලා අපේ තරුණ මන්ත්‍රීවරු එව්වා. හැබැයි කෙසේ වෙතත් මට එකක් අද සනාථ වුණා. ජනාධිපතිවරණය මේ ඉදිරි මාස කීපය තුළ එනකොට ජයග්‍රහණය කරන්නේ මේ ඉදිරිපස තියෙන අපේ මන්ත්‍රීතුමා ඇරෙන්න එක්කෙනෙක්වත් නැහැ. රාජපක්ෂවරු පැනලා ගිහිල්ලා අනිවාර්යයෙන් එක්සත් ජාතිපක්ෂය ජයග්‍රහණය කරනවා කියන එක තහවුරු වෙලා තියෙනවා අද මේ තියෙන සභා ගැබෙන්. ඒ හින්දා විශේෂයෙන්ම සදීප් ප්‍රේමදාස මහත්තයත් එක්ක අපිත් වැඩ කරලා තියෙනවා අවුරුදු කීපයක්. බලන්න එතුමා සම්බන්ධයෙන් දැන් ගෙවල් 180 ගම්මාන 180ක් මේ වෙනකොට ආරම්භ කරලා මේ වෙනකොට විවෘත කරලා තියෙනවා. 1201 ප්‍රමාණයක් වැඩ ආරම්භ කරලා තියෙනවා. 2000ක ප්‍රමාණයක් වැඩ අවසන් කරන්න යනවා. ඔබතුමාලා නිකන් හිතන්න එක ගම්මානකින් ගෙවල් 30ක් හැදුවොත් ඒ ගම්මානෙකට අපි ගිහිල්ලා තියෙනවා මෙතුමාගේ උත්සව වලට. එක ගෙදරකට ගිහිල්ලා අහන්න ඒ දුප්පත් ජනතාවගෙන් ඒ ගෙදරකින් ඒ වහලකින් කතරම් සෙතක් ඒ ගෙදරට ඒ දරුවන්ට ලැබෙනවද කියන එක සභාපතිතුමනි අගය කරන්න ඕනේ. විශේෂයෙන්ම ගෙවල් 30 ගානේ දැම්මත් මෙතුමා මේ අවුරුදු දෙක තුන ඉවර වෙනකොට මේ ටික වැඩ ටික ආරම්භ කරන්නම මේ ගෙවල් නිවාස අමාත්‍යාංශය ඔක්කොම ගත්තොත් මීට කලින් ගරු සභාපතිතුමනි ඒකෙන් 6න් එකක් වගේ ප්‍රමාණයක් මෙතුමාට ලැබිලා තියෙන්නේ. ඒ වැඩ ටික අපි බැලුවොත් මේ මොනවද කරලා තියෙන්නේ කියලා අඩුම ගානේ ලක්ෂයකට ආසන්න ගෙවල් ප්‍රමාණයක් මේ රටේ නිර්මාණය වෙනවා. ඒ වගේ මං මට විනාඩි 5ක් තියෙන ඉඳ මං ඉතාල කෙටියෙන් මේක අවසන් කරන්න. මඩ චෝදනා මඩ වගුරු බවට පත් කරමින් ගාන්න තැත් කරා. බුදුහාමුදුරන්ටත් මඩ ගහලා තියෙනවා, නබිතුමාටත් මඩ ගහලා තියෙනවා, ජේසුස් වහන්සේටත් මඩ ගහලා තියෙනවා. මෙච්චර වැඩ කරන මෙතුමටත් මඩ ගහනවා නම් අපිට කවර කතාවද කියන එක මට දේශපාලන ඇද තේරුණා ගරු සභාපතිතුමනි. ඒ හින්ද මම එක ප්‍රශ්නයක් අහනවා. කොහේ හරි සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක අපි බඩු බෙදලා තියෙනවා. ඒ වගේම එතුමට එන චෝදනාව මොකක්ද? එක්සත් ජාතික පාක්ෂිකයෙක්ට ගෙදරක් දුන්නා කියලා. ඒකේ යම් වරදක් තියෙනවද පාක්ෂ? මෙතුමා අද මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් බවට පත් වෙලා තියෙන එක්සත් ජාතික පාක්ෂිකය තුලින්. එතුමට එන අනිත් චෝදනාව තමයි එක්සත් ජාතික පාක්ෂිකයෙක්ට රස්සාවක් දුන්නා කියන එක. ඒක මොන වරදක්ද? ඒ වගේ මෙතුමට එන අනිත් චෝදනාව තමයි වැඩ කරන්න බැරි වැඩ නොකරන යම් නිලධාරියෙක් මාරු කරා කියන එක. අපිත් එහෙම තමයි. අපිත් වැඩ කරන මිනිස්සු. අපිට දේශපාලනේ වැඩක් නැහැ. කොයි පක්ෂේද අපි අමාත්‍ය ඒ අමාත්‍යංශයට පත් වුණාම අපිට අදාළ වෙන්නේ අමාත්‍යංශයේ නිලධාරීන් කියන එක විතරයි. හැබැයි අපිත් එක ගේම් ගහන්න ආවොත්, අපිත් එක දේශපාලනය කරන්න ආවොත්, අපි කරන වැඩ වලට බාධා කරන්න ආවොත්, ඒ වගේම වැරදියක් කරොත් අනිවාර්යයෙන්ම අපි ඒ ස්ථානයේ නීතිය ක්‍රියාත්මක කරොත් කරන්න බෑ නෑ. මොකද අපේ දෑත් පිරිසුදු හින්දා. ඒ හින්දා ගරු සභාපතිතුමනි මම එක ප්‍රශ්නයක් අහනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා සත පහක් හම්බ කරා කියලා කොහෙද චෝදනාවක් තියෙනවද කියන්න. සජිත් ප්‍රේමදාස මහත්තයා විනාඩියක් දෙන්න. සජිත් ප්‍රේමදාස මහත්තයා කිසිම අවස්ථාවක එක චෝදනා මඩකාරයෙක්ට බැරි වුණා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පවුලට ගෙදරක් දීලා තියෙනවා කියලා කියන්න. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පවුලේ උදවිය අමාත්‍යංශයේ වැඩ කරනවා කියලා කියන්න. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනට පවුලේ කට්ටියට නැත්නම් නෑයන්ට වාහන දීලා තියෙනවා කියලා කියන්න. අපේ කිසි පවුලක කිසිම කෙනෙක් අපි දේශපාලනට ගාව ගන්නේ නැහැ ගරු සභාපතිතුමනි. ඒ අපේ පිරිසුදු අපි පවුලෙන් ආපු හින්දා, පිරිසුදු දේශපාලන කරපු හින්දා. ඒ හින්දා විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක අපේ නායකයෙක් වශයෙන් ඉදිරි අනාගතයේදී අනිවාර්යයෙන්ම මේ රටේ ජක්ෂ ධනාධිපතිවරයෙක්, මේ රටේ දක්ෂ නායකයෙක් බවට අනිවාර්යයෙන්ම තුමා පත් වෙනවා. මොන මඩ ගැහුවත් රාජපක්ෂ බීතිකාව නවත්තන්න අපිට බෑ. රාජපක්ෂවරු විශාල බීතියට පත් වෙලා ඉන්නවා. මීළඟ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහත්තයා ඇයිද, රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇයිද, නැත්නම් සුජිව සේනසිංහල හරි මේ පක්ෂයේ කවුරු හරි නායකයෙක් ඇයිද කියලා. ඒ හින්දා අපිටත් ඉඳලා හිටලා නිකන් හරි අපිටත් පොඩි වැඩක් ගන්න. මොකද අපිටත් අනාගතයේ හරි එහෙම වගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ හින්දා මෑත ඉතිහාසයේදී මං හිතන්නේ රටේ පත් වෙන අපේ රටේ පත් කරලා තියෙන ජනාධිපතිවරු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා, ප්‍රේමදාස මැතිතුමා, ඒ වගේම ජනාධිපති වශයෙන් පත් නොවුණත් ගාමිණී දිසානායක ලලිත් ඇතුළම්බුද්දලා, රනිල් වික්‍රමසිංහලා මේ රටේ ජනතාව වගේ කරන නායකයෝ ඒ වගේම මේ රටේ පහළ වෙන දක්ෂම ජනාධිපතිවරයෙක් බවට සදිත් ප්‍රේමදාස මහත්තයා පත් වෙනවා කියන එකත් එතුමාගෙන් යම් දෙයක් ලබා ගන්න නෙමෙයි හැබැයි රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් අපි එතුමත් එක්ක ඉන්නවා කියන පණිවිඩ දෙමින් මගේ වචන සුවසන් කරනවා බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි
ගරු බන්දුලාල් බණ්ඩාරගොඩ මන්ත්‍රීතුමා ඊට ප්‍රථම ගරු වේල් කුමාර මන්ත්‍රීතුමා මුලස්සන ගන්න
ගරු බන්දුලාල් බණ්ඩාරගොඩ මන්ත්‍රීතුමා
මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි අද ඊටාම වටින අමාත්‍යංශ දෙකක වැයශීෂ පිළිබඳ විවාදයේ පැවැත්වෙන වෙලාවේ මට ගරු සභාපතිතුමනි මේ සභාව දිහා බැලුවම සාර්ථක කතාවක් කරන්න තරම් ආත්ම ධෛර්යයක් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි දැන් මේ වෙනකොට අපේ විපක්ෂේ කිසිම මන්ත්‍රීවරයෙක් මේ සභාගර්භේ නැහැ. සියලුම මන්ත්‍රීවරු විරුද්ධ පක්ෂයේ මේ සභාගර්භයෙන් පැනලා ගිහින් ඉවරයි. ඒකට හේතුවක් තියෙන මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. මම අහගෙන හිටියා මේ සභාවේ නිවාස අමාත්‍යංශය ගැන විශේෂයෙන්ම විවේචනය කරන්න නැගිටපු අපේ උදේ ගම්මන්පිල වගේ මන්ත්‍රීවරු ඒ අයගේ කතාවේ මොනවද ප්‍රකාශ කළේ කියලා. පත්ම උදේශාන්ත වගේ මන්ත්‍රීවරු මොනවද ඒ අයගේ කතාවේ ප්‍රකාශ කළේ කියලා. මේ අය නැගිට්ටේ මා ලොකු විවේචනයක් කරන්න. හැබැයි ඒ අයට විවේචනයක් කරන්න පහර ගහන දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. අපේ ගම්මන්පිල මහත්තයා බොහොම අමාරුවෙන් ගැට ගහලා කියන්න උත්සාහ කරා රටට. එතුමා කතා කරේ මේ පාර්ලිමේන්තුවට නෙමෙයි මාධ්‍යයට කතා කරලා එතුමා කියන්න උත්සාහ කරා තවම කෙටුම්පත් කරලවත් නැති තවම අපි ව්‍යවස්ථාව කියලා වචනවත් පාවිච්චි කරන්න බැරි සාකච්ඡා මට්ටමේ තියෙන අර කාරක සභාවල වාර්තා ගොනු කරලා හදපු වාර්තාවක් ගැන අරගෙන බීතියක් මවන්න උත්සාහ කරා බුද්ධ ශාසනය නැති කරන්න හදනවා කියලා මේ රටේ. එතුමා එකේ කතාවේ සම්පූර්ණ අවධානය යොමු කරේ ඒකට. පත්ම උදේශාන්ත මහත්තය කියන්න උත්සාහ කරා අපේ පුරාවිද්‍යා ස්ථාන විනාශ වෙනවා කියලා. මේ කතාව යටින් තියුණේ ජාතිවාදී කතාවක්. මේ කතාව යටින් මේ රටේ දකුණේ මිනිස්සුන්ගේ හැඟීම් වලට කතා කරන කතාවක් ගැබ්බෙලා තිබුණා. තව එහෙම් මෙහෙන් ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ පසුපෙළ පුංචි මන්ත්‍රීවරු එක්කෙනෙක් දෙන්නෙක් අසාර්ථක උත්සාහයක යෙදුනා සජිත් ප්‍රේමදාස මැතිතුමාට මඩ ගහන්න. හැබැයි එහෙම මඩ ගහන්න තරම් කාරණයක් කිසිදු දෙයක් මේ අමාත්‍යංශ ඉතුරු වෙලා නැහැ කියන්න උත්සාහ කරා ප්‍රචාරක වියදමක් ගැන. හැබැයි ඒ අය දන්නේ නැහැ. ඒකෝ දන්නවා හිතාමතාම සංගවනවා මේ උදවියගේ රජය ඒ අය පාලනය කරන කාලේ මේ රටේ කොයිතරම් සම්දර්ශන වලට සැණකෙළි වලට ප්‍රචාරක වියදම් වලට මුදල් වෙන් කරාද කියලා. මං සතුටුයි අපේ විපක්ෂ මන්ත්‍රීවරු හිටියනම් අහගන්න බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද කියලා. දැන් ඔය කතා කරලා ගිහපු මහ ලොකු බෞද්ධයන්ගෙන් වචන දෙකකින් කියන්න කියලා බුද්ධ ශාසනය කියලා කියන්නේ මොකද්ද කියලා. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි බුද්ධ ශාසනය කියලා කියන්නේ කෙටියෙන් කිව්වොත් බුදුන්ගේ අනුශාසනාව. බුදුන්ගේ අනුශාසනාව මොකද්ද? බුදුන්ගේ අනුශාසනාව තමයි සබ්බ පාප සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපණං හේතං බුද්ධාන ශාසනං. සියලු පව් නොකල යුතුය, කුසලයේ ඇසිරිය යුතුය, සියලු සිත් පෙළඹවීම දමණය කළ යුතුය. ඒ සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි. හැබැයි මේ බුද්ධ ශාසනය ගැන කතා කරන සුදු පිරුවට ඇඳගනිපු මහා ලොකු බෞද්ධයෝ මල්වට්ටි අරගෙන පන්සල් ගිහිල්ලා ජාතිවාදී ආගම්වාදී හැඟීම් වපුරන බුද්ධ හැඟීම් වපුරන්න බුද්ධ ශාසනය පාවිච්චි කරන මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒක බුදුහාමුදුරුවන්ගේ පෙන්වා දීමට ධර්මයට සම්පූර්ණ පටවෙනි. සබ්බ පාපස් සකරණං මහාම පෞකාරය බවට පත් වෙන්නේ බුද්ධ ශාසනය පාවිච්චි කරලා සුදු පිරුවට අඳගෙන පන්සල් ගාන ගිහිල්ලා මල්වට්ටි අරගෙන බොරු බෞද්ධය හැටියට පෙනී ඉන්න මේ බෞද්ධයෝ කරන දේ තමයි ලොකුම පෞකාර වැඩි. ඒ නිසා මම කියන්න කැමති මං සජිත් විශාල පාප කර්මයක්. විශාල පාප කර්මයක්. ඉද තප්පති පෙච්ච තප්පති මෙලවත් පැවෙනවා පරලවත් යන මේ පෞකාර. ඒ නිසා මම කියන්න කැමති ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි දැන් අද මේ මහ ලොකු බෞද්ධයෝ පන්සල් ගිහිල්ලා ස්වාමීන් වහන්සේලගේ පිටිපස්සට මුවා වෙලා මාධ්‍ය ඉස්සරහාට ඇවිල්ලා මෙච්චර කල් දේශපාලනේ කතා කරා. හැබැයි ඒක දහම් පාසලකට ගොඩනැගිල්ලක් අදලා නැහැ. පුංචි දරුවෝ අහිංසක දරුවෝ දහම් පාසල් වල ගස් යට තමයි ඉගෙන ගන්නෙ. දැන් අද අපි හෙට දහම් පාසල් 200කට දහම් පාසල් 200ක ගොඩනැගිලි ඉදි කරන්න පටන් ගන්නවා. ධර්මශාලා ගොඩනැගිලි ඉදි කරන්න පටන් ගන්නවා. බෞද්ධ දහම් පාසල් විතරක් නෙමෙයි, හින්දු දහම් පාසල් වලට, කතෝලික දහම් පාසල් වලට, ඉස්ලාමීය දහම් පාසල් වලට, මේ හැම දහම් පාසලකටම සැබෑ ලෙසම දහම් පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කළ තියෙන ආරම්භය තියෙනවා. මීට කලින් 50ක් ඇදුවා ගොඩනැගිලි, දැන් හෙට 200ක් මුල්ගල් තියෙනවා. මේ බෞද්ධයන්ට මොනවද කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ? මහා ලොකු බෞද්ධයෙක් වගේ කතා කරන උදවිය, බෞද්ධාගමේ අයිතිකාරයෝ විදියට, ඒ අය තමයි අයිතිකාරයෝ විදියට කතා කරන්නේ. හැබැයි ත්‍රිපිටකය ජාතික උරුමයක් ඇටියට පත් කරන්න ක්‍රියා කිරීම නිමිත්තෙන් මේ කටයුත්ත අද ක්‍රියාත්මක කරන්න පටන්ගෙන තියෙන ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඊළඟට මට නිවාස අමාත්‍යංශය ගැන එල්ල වෙච්ච චෝදනාවකට උත්තර දෙන්න අවශ්‍යයි. අපේ සුජීව සේනසිරි ඇමතුමා පැහැදිලිව කිව්වා, දැන් මෙයාට කියන්න වෙන චෝදනාවක් නැති නිසා මේ සභාවේ කියන්න උත්සාහ කරා එක්සත් ජාතික පාක්ෂිකයන්ට තමයි ගෙවල් දෙන්නේ කියලා. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මේ නිවාස දීම සඳහා ඉඩම් කච්චේරි පවත්වලා ප්‍රාදේශීය ලේකම් විසින් සකස් කරපු ලැයිස්තුවක් තියෙනවා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ. ඒ ඉඩම් කච්චේරි පවත්වන්නේ මාස 3ක් විතර අයදුම් පත්‍ර කැඳවල. පළාත් ඉඩම් කොමසාරිස් තමයි අයදුම් පත්‍ර කැඳවන්නේ. සියලුම පුවත්පත්වල දැන්වීම පළ කළ ග්‍රාම නිලධාරී කාර්යාලවල දැන්වීම පළ කළ තමයි මේ සඳහා අයදුම් කරුවාට ඉදිරිපත් වෙන්නේ කියලා දැනුම් දෙන්නේ. ඒ සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වල තමයි ඉඩම් සහ නිවාසලාභී නාමලේඛන සකස් කරලා තියෙන්නේ. ඒ නාමලේඛනයට තමයි නිවාස ලබා දෙන්න සුදුසු තෝරලා තියෙන්නේ. ඒ නිසා කවුරු හරි කියනවා නම් මේවා දීලා තියෙන එක්සත් ජාතික පාක්ෂිකයන්ට කියලා, ඒක බරපතල චෝදනාවක්. ඒ වගේම බලපතල වරදක් සහ අභූත චෝදනාවක්. මම කියන්න කැමති සුජීව සේනසිරි මැතිතුමා කියපු කතාව ඇත්තක් තියෙනවා. මේ සුදුසු තෝරනකට වැඩිපුර එක්සත් ජාතික පාක්ෂිකයෝ ඇති. සුදුසු තෝරනකට වැඩිපුර එක්සත් ජාතික පාක්ෂිකයෝ ඇති. ඇයි ඒකට හේතුව? මෙතුමන්ලගේ කාලේ, පහුගිය කාලේ ඉඩම් දුන්නේ, ගෙවල් දුන්නේ, නිවාසනයක් දුන්නේ පැහැදිලිවම දේශපාලනේ බල. දේශපාලනේ බල. ඒ නිසා එක්සත් ජාතික පාක්ෂිකයන්ට සමෘද්ධිය ඇතුළු ආධාර, සහන ආධාර.
ගරු මන්ත්‍රීමාතා විනාඩියකින් අවසන් කරන්න. එක්සත් ජාතික පාක්ෂිකයන්
බහුතරයකට මේ සහන ආධාර ලැබිලා නැහැ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ නිසා
විනාඩියකින් අවසන් කරන්න.
මේ ලැබෙන නිවාස අතරේ වැඩිපුර එක්සත් ජාතික පාක්ෂිකයෝ හිටියොත් පුදුම වෙන දෙයක් නැහැ. හැබැයි මම දන්න තරමින් වැඩිපුරම තාමත් මේ සහනාධාර මේ නිවාස ලැබලා තියෙන්නේ පක්ෂ ભેදයකින් තොරව අසාධාරණට ලක් වුණු අයට ලැබෙන අතරේ පොහොට්ටුවට දන් දුන්නු අයටයි බහුතරයක් ඉන්නේ. මට තව එක කාරණයක් කියලා මගේ කතාව අවසන් කරනවා. දැන් මෙතන මේ සභාවේ චෝදනාවක් කළා වැසිකිලි නෑ ගෙවල් හැදුවට කියලා. හැබැයි ඇල්පිටියේ පහුගිය දවසක නිවාස යෝජනා ක්‍රමයක් විවෘත කරලා ලලිත රාජපක්ෂ, ශ්‍රීමත් ලලිත රාජපක්ෂ ගම මේ පාර්ලිමේන්තුවේ පළවෙනි අධිකරණ ඇමති ශ්‍රීමත් ලලිත රාජපක්ෂ මැතිතුමාගේ එතුමාට උපහාර පිණිස ගමක් විවෘත කරද්දී එක මිනිසෙක් ඇවිල්ලා සජිත් ප්‍රේමදාස මැතිතුමාට කිව්වා, ගරු ඇමතිතුමනි, අපි මෙතෙක් ජීවත් වුණේ වැසිකිළියක් කියලා. වැසිකිළියක ජීවත් වෙච්ච මිනිස්සුන්ටත් ගෙවල් දෙන්න වාසනාව ලැබිච්ච නිවාස ඇමති සජිත් ප්‍රේමදාස මැතිතුමාටත්, ඒ වගේම අපේ බුද්ධ ශාසන ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමාටත් මිනිස් කුඩු ප්‍රහාර වැද්දෙත් ඉවසගෙන කටයුතු කරපු සැබෑ බෞද්ධකම පෙන්නපු එතුමාටත් සුභවතමින් ඔබතුමා මේ රටේ ලැබිය යුතු තැනට, ඔබතුමාට ලැබිය යුතු තැන ලැබෙන එක කාටවත් වළක්වන්න බෑ කියන එක ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන්
කරනවා. දරු අශෝක අබේසිංහ ඇමතුමා, ඔබතුමාට විනාඩි 5ක් තියෙනවා.
විනාඩි 10 5ට වෙලා තියෙනවා, කමක් නැහැ. කෙසේ වෙතත් විශේෂයෙන්ම අද 2019 අයවැය කාර්ක සභා අවස්ථාවේදී නිවාස ඉදිකිරීම අමාත්‍යාංශය, ඒ වගේම සංස්කෘතික අමාත්‍යාංශය, බුද්ධ ශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍යාංශයේ වැයසීසේ කාර්ක සභා අවස්ථාවේදී කතා කිරීමට ලැබීම පිළිබඳව සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම මේ විවාදයේදී උදේවරුවේ සිට විපක්ෂයේ පසුබල මන්ත්‍රීවරුන් විශේෂයෙන්ම ඉතාම සක්‍රීය ලෙස මේ විවාදයට සම්බන්ධ වුණා. මේ සක්‍රීය ලෙස සම්බන්ධ වීමෙන්ම තේරෙනවා මේ නිවාස අමාත්‍යාංශයේ ඉදිකිරීම අමාත්‍යාංශයේ කාර්යක්ෂමතාවය. ඒ නිසා තමයි වුන් ප්‍රහාර එල්ල කළේ මේ අමාත්‍යවරයාට. විශේෂයෙන්ම මං හිතන්නේ දැන් කවුරුත් නැතුව ඉන්නේ ප්‍රතිප්‍රහාර රජයේ පැත්තෙන් ප්‍රතිප්‍රහාර එල්ල කරවට පසුව වුන් මං හිතන්නේ පසුබෑහලා ගිහිල්ලා දැන් කවුරුත්ම නැහැ විපක්ෂයේ පැත්තේ. විශේෂයෙන්ම හැම වෙලාවෙම කතා කළේ මෙතුමා මේ නිවාස සංකල්පය ගැන නෙමෙයි, මේ සංකල්පය සඳහා ප්‍රචාරක වියදම් ගැන. ප්‍රචාරක වියදම් ගැන මම දැක්ක මන්ත්‍රීවරයෙක් කියනවා 2015 ලක්ෂ 200යි 2016 ලක්ෂ 500යි 2017 ලක්ෂ ඔහොම කියාගෙන. ඒක 2015 ලක්ෂ 200 2017 18 වැඩි වෙන්න හේතුව මොකද? නිවාස හැදුවා. ඉතින් නිවාස හදපුවාම ඒ පිළිබඳ ප්‍රචාරයක් කරන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය අපි දැක්ක ඒ දවස්වල කොහොමද ප්‍රචාර කරලා තිබුණේ මුළු රටේම කටවුට් ගහලා කොහොමද ප්‍රචාර කරලා තිබුණේ. දැන් මේ ප්‍රචාර ගැන කතා කරද්දී මට මතක් වුණා ඒශමන්තිතුමත් ඒ ගැන කිව්වා. මගේ අමාත්‍යංශයේ ප්‍රවාහන අමාත්‍යංශයේ පසුගිය ජනාධිපතිවරණයේදී ඔය කියන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ඒ අපේ බස් රථ අරන් ගිහින් ලක්ෂ 1425 තව ගෙවන්නත් තියෙනවා. ලක්ෂ 1425 තව ගෙවන්නත් තියෙනවා. එහෙම තියෙන අය තමයි මේ ප්‍රචාර කටයුතු ගැන කතා කරන්නේ. අපේ ලංකාවේ ගෙවල් තියෙන 52,65,000යි. මේ 52,65,000න් 41,35,000ක් විතර තියෙනවා සාමාන්‍ය ග්‍රාමීය නිවාස. ඒ වගේම විශේෂයෙන්ම නාගරික නිවාස 9,00,000 ගණනක් තියෙනවා. වතු නිවාස 225,000ක් වමර තියෙනවා. නමුත් තවත් 225,000ක් 250,000ක් විතර නිවාස අලුත් නිවාස අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් මෙතුමා මේ වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යන්නේ අවශ්‍යතාවය සඳහා. එතුමාගේ ආදර්ශ ගම්මාන තුලින් දැන් අපේ කුරුණෑල දිස්ත්‍රික්කේ පමණක් තව විවෘත ගන්න තියෙන ආදර්ශ ගම්මාන 70ක් පමණ. දැන් 12ක් පමණ විවෘත කරලා තියෙනවා. ඒ වගේම ඒ ආදර්ශ ගම්මාන ලබා දෙද්දී ඉඩම නොමිලේ ලබා දෙනවා. ඉඩමේ ඉඩම් නොමිලේ ඉඩමුත් ලැබෙනවා. ඉඩම් ලැබෙනවා. ඒ ඉඩම් ලැබෙනත් සමගම ඒ නිවාස ලැබෙනවා. නිවාසෙට ඔප්පුවකුත් ලැබෙනවා. ඉතින් මේ පසුගිය කාලේ වසර 10ක් 15ක් තිස්සේ එහෙම කිසි දෙයක් ජනතාවට උනේ නැහැ. ආදර්ශ ගම්මාන තුලින් ඉඩම නොමිලේ ලැබෙනවා. නිවාසය ලැබෙනවා. නිවාසයට යම්කිසි මුදලක් ඉදිරියේදී ගෙවන්න තිබුණත් ඉතා උසුළු පොලියකට නමුත් ඒ ඔප්පුවකුත් සමග තමයි ඒක ලැබෙන්නේ. ඒ වගේම උදා කළ ගම්මාන එතුමා අලුත් ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා උදා කළ ගම්මාන. උදා කළ ගම්මානයක් ලෙස හඳුන්වන්නේ ග්‍රාම සේවා වසමේ තියෙන සාමාන්‍යයෙන් නිවාස නැති පවුල්වලට නිවාස සහ තියෙන නිවාස අලුත් වැඩියා කිරීම සඳහා. දැන් මේ උදා කළ ගම්මාන වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික්කයේ මගේ ආසනයෙන් අපි පටන් ගත්තා. දැන් මම හෙට දවසේ ඒ උදා කළ ගම්මාන මේ ලාභීන් 100කට චෙක්පත් ප්‍රදානයක් කරනවා හෙට දවසේ. 650,000ක ණයක් 650,000න් 500,000ක ණයක් 150,000ක ආධාරයක් වශයෙන් එක දෙන්නේ. 650,000 දැන් එතුමා තීන්දුව කළා තියෙනවා 650,000ක් තමා දෙන්නේ නිවාසයක් සදන්න. ඒකෙන් 500,000ක ණයක් 5.5 පොලියට වසර 10කින් 5කින් ගෙවන්න. ඒ වගේම 150,000ක ආධාරයක් විසින්. ඉතින් මම හෙට දවසේ කුරුණෑගලෙන් ඒව ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේවා ලංකා විශාල පුරාම එතුමාගේ 2019 වසරට පවුණක් එතුමාගේ කෝටි 1029ක ව්‍යාපෘති තියෙනවා. මේ ව්‍යාපෘති 2019 වසරේදී අපි ආරම්භ කළ අවසන් කරන්න ඕනේ. ඒ වගේම මේ වසර පහ තුළ එතුමාට ලැබිලා තියෙනවා ඒ අමාත්‍යාංශයට බිලියන 56.87ක්. ඒ කියන්නේ කෝටි 5,687ක්. ඒකෙන් කෝටි 4,500ක්ම මූලධන වියදම්. ඒ කියන්නේ වර්තන වියදම් තියෙන ඉතා සුළු ප්‍රමාණයක් මූලධන වියදම් වශයෙන් කෝටි
4,500ක්.
ඒ නිසා විශේෂයෙන්ම මම එතුමාට සුබ පතනවා. මොකද ආරංචියට පමණක් ගැරන්ඩියට භූමිතෙල් ගැහුවාගේ විපක්ෂයේ බයලා දිනනවා නම් මේක ඉස්සර උනාට පස්සේ කොහොමද මේක වෙන්නේ?
ඒක අවසන් කරන්න ධර්මතුමා.
ඒ වගේම බුද්ධ ශාසන අමාත්‍ය සහ වයඹ සංගතන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරමැතිතුමා රත්පත්තු එතුමාගේ අමාත්‍යංශයේ වැසීසියත් නිසා බොහොම ස්තුතියි.